එම මහඇමතිවරයා තමගේ පාලන කාලේ හැසිරීමෙන් තිබෙන ඉතාම අශෝභනකාරී ලෙස තමන්ගේ බලයෙන් ඉදිමිලා තමන්ගේ බලයෙන් ආරෝපණය වෙච්චි පුද්ගලයෙක් බවට පත් වෙලා තිබෙනවා. නැගිනිර පළාත පසුගිය යුද සමයේදී ඒ ජනතාවට නිදහස ලබා දීම සඳහා කරන ලද කටයුත්තේදී නාවික හමුදා විශාල කාර්යභාරයක් කළා. අදේ මහඇමතිවරයාට තප්පුලන්න ඉඩකඩ තිබෙන්නේ ඒ නාවික හමුදාව කරන ලද කාර්යභාරය හේතු කොටගෙන. සැබවින්ම කළ යුතු වන්නේ ඒ මහඇමතිවරයා විසින් ඒ නාවික හමුදා විලධාරියට සලුට් ගහන්න ඕනේ. ඒ නිසා මේ අක්‍රමවත් අවිචාරවත් පාලනයට එරෙහිව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිහඬ ඉන්නුවෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් මේ අනුමත කරන බව.
වාර්තාවක් දීලා තියෙනවා මේ සිද්ධිය පිළිබඳව. එම වාර්තාව ජනාධිපතිතුමාට අගමැතිතුමාටත් අපි බාර දීලා තියෙනවා. ඒ අය කියන තීන්දුවක් ගනි. ඒ අනුව අපි කටයුතු කරනවා. තාවකාලික වශයෙන් අපි තාම ඇමතිතුමාට අපේ මෙල්සේ ආයතන වලට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැහැ. මේ දවස්වල අපි අපේ විරෝධයක් හැටියට වගේ අපි හමුදාව මේකට ගැළපීලා තියෙන්නේ මේ කාර්යයට සම්පාවට පත් වෙනවා. නිලධාරියෙකුට එහෙම කතා කිරීම පිළිබඳව මම හිතන්නේ ජනාධිපතිතුමාගේ තීරණය අනුව අපි ඉදිරියට කටයුතු කරමු.
අද සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම අපි ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවෙන් පසුගිය සතියේදී මතුවුණු උණුසුම්ම කාරණයක් මූලික කරගෙන. අපි බොහෝ වෙලාවට ආරම්භ කරන්නේ එවැනි වූ කරුණු මූලික කරගෙන තමයි. නමුත් මේ කතාව මේ වෙනකොටත් තාමත් ගැටලුකාරී වාතාවරණයක පවතින්නේ විවිධ මතවාද සහ සංවාද මේ සම්බන්ධව අපිට ඇහෙනවා. ඒ තමයි නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය හසීර් අහමඩ් මහතා පසුගිය 20 වෙනිදා සාම්පූර්හි පාසලක පවතුණු උත්සවයකදී නාවික හමුදා කඳවුරේ නිලධාරියෙකුට බැනවැදීමේ සිදුවීම. මේට සම්බන්ධ වීඩියෝ පටය ඔබත් අන්තර්ජාලය මගින් දකින්නට ඇති. මේක වෛරසයක් ලෙසින් සීක්‍රීන් පැතිරිය ගියා මේ වීඩියෝ පටය. ඉන් අනතුරුව විශාල කතාබහක් මේ සම්බන්ධව පැනනැග්ගා. මේ කතාබහට විවිධ වූ පසුගිය කාලයේ සිදුවුණු සිදුවීම් සහ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්, වර්ගවාදී ප්‍රශ්න, මේ වගේ නොයෙකුත් දේවල් මේ කතා බහට ඇඳිලා තිබුණා. දැන් මේ වෙනකොට මොකක්ද තත්වය කියලා අපි විමසලා බලමින්ම තවත් ශ්‍රී ලංකාවේ උණුසුම් කරුණු කාරණා කිහිපයකට අවධානය යොමු කිරීමේ බලාපොරොත්තුවෙන් එhmenam අපි ආරම්භ කරමු සුපුරුදු ලෙසින් සාකච්ඡාව. ශ්‍රී ලංකාවේ සිට කාලීන ප්‍රවෘත්ති පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා සුපුරුදු ලෙසින් සූදානම්ින් සිටින්නේ. සංජීව, ආයුබෝවන්.
ආයුබෝවන් දලොක්ෂි.
දැන් මේ මම කිව්ව කාරණාව සම්බන්ධව විවිධ ස්වරූපයෙන් කතා බහ ඇහෙනවා සංජීව. මම කැමති මේ සිදුවීම සිදු වුණාට පස්සේ මේ වෙනකන් ගිය සිදුවීම් දාමය එකින් එක පෙළගස්වන්න.
මේකත් එක්තරා ආකාරයකින් මට හැඟෙනවර මේ වත්තල ශරීර සුවතා මන්තිරුව කඩා ඉවත් කිරීමේ සිද්ධිය වගේ වුණා. මොකද ඒ ප්‍රවෘතිය මුලින්ම වාර්තා වන අවස්ථාවේ කිසිවෙක් හිතුවේ නෑ මේක තමයි මේ තරම් දුරදිගයයි කියලා. නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් විසින් සාම්පූර්ණ නාවික හමුදා ප්‍රධානියාට සාම්පූර්ණ විද්‍යාලයේදී මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ පැනවැදීමේ වීඩියෝ පටය ප්‍රධාන ජාතික මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් ලෙස වාර්තා වන්නට පෙර සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ තමයි සීක්‍රෙන් මේ වීඩියෝ පටේ පෙතරයමින් තිබුණේ. අවසානයේදී මේ සමාජ ජාල වෙබ් අඩවිය තුළ ව්‍යාප්ත වෙමින් තිබුණ වීඩියෝ පටය ප්‍රධාන රූපවාහිනී නාලිකා ප්‍රවෘත්තියක් විදිහට උපුටා ගන්නවා. එන එතනදි තමයි මේ පිළිබඳව පුළුල් ජාතික මතවාදයක් නිර්මාණය වන්නට පටන් ගන්න. සිද්ධි පිළිබඳව ඇති වුණු කතාබහ සහ ඊට හේතු වන ධර්මා පිළිබඳ අපි පුංචි මතක් කිරීමකට ගියොත් මෙතනදී නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට මේ සාම්පූර් විද්‍යාලයේ තිබුණු උත්සවයට දිරිලුක්ෂි ආරාධනාවක් ලැබුණේ නැහැ. නමුත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් අවසාන මොහොතේ තමන්ගේ ලේකම්වරිය මාර්ගයෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට මේ උත්සවය සඳහා ආරාධනා කරනවා. මේ උත්සවය සංවිධාන කරන්නෙම සම්පූර්ණ විද්‍යාලයට අත්‍යවශ්‍ය වුණු ගොඩනැගිලි කිහිපයක් නිර්මාණය කරලා ඒ ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීම සඳහා වන උත්සවේ ඒ සියලු කටයුතු සංවිධානය කරලා ඒ ගොඩනැගිලි නිර්මාණය කිරීමේ කටයුතු සඳහා මූලික ශ්‍රමදායකත්වය ආදී සියල්ල ලබා දී තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. මේ උත්සව සභාවය තුළ ඇතිවන ඊළඟ කාරණාවක් තමයි අවසානයේ බහින්බස් වීම දක්වා දුරදිග යන්නේ. මේ පිළිබඳව අදහස් කිහිපයක් ඉදිරිපත් කළා තිබුණා. එක අවස්ථාවක කියපු කාරණාවක් තමයි විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටු අසල දරුවන් පෙළගෙහි ඉන්න වෙලාවේ ජීප් රථයක් එනවා. ඒ ජීප් රථේ එනකොට සම්පූර්ණ නාවික හමුදා කඩවුරේ ප්‍රධානියා ඒ ගේට්ටු ළඟ හිටියා. ළමයි පෙළගෙහි ඉන්න නිසා මේ ජීප් එක ඇතුළට ගන්න එපා කියලා ඔහු කියලා තියෙනවා. ඔහු දන්නේ නැහැ ජීප් එක ඇතුළේ කවුද ඉන්න කියලා. එන්න ඒ ප්‍රශ්නේ දුරදිග ගියා කියලා තමයි එතනකදී ආරංචි වුණේ. වගේම නැගෙනහිර පළාත් ප්‍රධාන මාත්‍රවයා විසින් සඳහන් කළ කාරණාවක්, විද්‍යාලයේ උත්සවයේ තියෙන වෙලාවේ ප්‍රධාන වේදිකාවට සමන්ත ආණ්ඩුකාරවරයා විසින් ආරාධනා කළා. ඒ වේදිකාවට ගොඩ වෙන්න ආපු වෙලාවේ සම්පූර්ණ නාවික හමුදා ප්‍රධානියා තමන්ව මෙන්න මෙහෙම සල්ලු කළා, ඒ නිසා තමයි මේ ගැටලු මතුනේ කියලා ඔහු ප්‍රකාශයක් කරලා තිබුණා. කෙසේ වෙතත් නැගෙනහිර පළාත් ප්‍රධාන මාත්‍රවරයා විසින් සලකිය යුතු ආකාරයෙන් මේ නාවික නිලධාරියාට ප්‍රසිද්ධ සභාව මත බැනවදන ආකාරය අප සියලු දෙනා මුදුටුවා. ඔහු එකතකින් සම්පූර්ණ නාවික හමුදා ප්‍රධානියාට විතරක් නෙවෙයි ආණ්ඩුකාරවරයාට පවා යම් චෝදනාවක් එල්ල කරන ඔහු එකතරගදී කියනවා, ආණ්ඩුකාරතුමා මේ ඔබත් දැනගන්න ඕන දූරාවලිය, මේ ප්‍රොටෝකෝල් එක ඔබත් දැනගන්න ඕන, නිසා මට හිමිතන සම්බන්ධව ඔබටත් වගකීමක් තියෙනවා කියන චෝදනාව ඔහු විසින් ඉදිරිපත් කළා. මේ සියල්ලට වඩා සිද්ධිය වඩා තීව්‍ර වන තැන තමයි ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති අතුල් කෙසප් මේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තාලෙස සහභාගී වෙලා හිටියා. මේ විදිහේ පිටස්තර විදේශීය රාජතාන්ත්‍රිකයකින් සභාවක් තුළ තමයි මේ බැනවැදීම සිද්ධ වුණේ. විවිධ ආකාරයෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන මාත්‍රවරයාට විරෝධය එල්ලවන්නට පටන් ගත්තා. මේ නාවික නිලධාරියාගේ උපන් ගමවන හික්කඩුවේ ඉඳලා රට වටේ විවිධ ප්‍රදේශවල නැගෙනහිර පළාත් ප්‍රධාන මාත්‍රවරයාට එරෙහිව උද්ඝෝෂණ සංවිධාන වෙමින් තිබුණා. ඒ සියල්ල අතරේ තවත් කැපී පෙනෙන සිදුවීමක් සිදු වුණා. මේ නැගෙනහිර පළාතේ වැඩ සිටින අම්පිටියේ සුමන රතන හාමුදුරුව සිද්ධි වෙච්ච දවසේ පහුවදාම නැගෙනහිර පළාත් ප්‍රධාන මාත්‍රී නසීර් අහමද්ගේ ගෙදරටම ගිහිල්ලා මේ සම්බන්ධව දැඩි විරෝධයක් පළ කරන ආකාරය දකින්න හැකියාව ලැබුණා. ඒ විරෝධය පළ කිරීමෙන් පසුව මඩකලපු නගරයේ උන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් එකතුව උද්ඝෝෂණයක්ද සංවිධාන කළ තිබුණ ආකාරය අපට දකින්න හැකියාව ලැබුණා. පසුව මේ සිදුවීම නැගෙනහිර පළාත් ප්‍රධාන මාත්‍රවරයා විසින් නාවික හමුදා නිලධාරියෙකුට බැනවැදීමකට එහා යන තත්ත්වයක් අපි දැක්කා. සමහර තැන්වලදී නැගෙනහිර පළාතේ සිංහල මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නැහැ වගේ මතයක් නිර්මාණය වෙන ආකාරයක් මේ උත්සවයේ දකින්න හැකියාව ලැබුණා. ඒ වගේම සැලසුම් සහගතව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් රට බේරගත්ත රණවිරුවන්ට අපහාස කළා කියන මතවාදයේ ගොඩනැගෙන්න ගත්තා. හිටපු විශ්‍රාමික නාවික නිලධාරීන් ඇතුළු පිරිසක් කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරනවා තිබුණා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ හිටපු නාවික නිලධාරීන් පවා සඳහන් කළේ මේ බරපතල සිද්ධියක් සහ මේ එලා දැකිය යුතු සිදුවීමක් ලෙස තමයි ඔවුන් සඳහන් කරනු ලැබුවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කළා තිබුණා. ඔහු ඍජු ලෙස ආණ්ඩුවට චෝදනා කළා තිබුණා. 2015 ජනවාරි 8 වෙනි පසුව ආරම්භ වුණු ආණ්ඩුව රණවිරුවන්ගේ ගෞරවය කෙලසීමේ වැඩපිළිවෙලක මුල සිටම සිටියා. ඒ සමස්ත වැඩපිළිවෙල තවත් එකවස්තාවක් විදිහට තමයි මේ සිදුවීම හිටපු ජනාධිපතිවරයා විසින් හඳුනාගෙන තිබුණේ. ඔහුගේ විශේෂ පණිවිඩය තුළ විපක්ෂ නායකාර සම්බන්ධන් බලහත්කාරයෙන් කිලිනු කි හමුදා කඳවුරකට ඇතුළත් වීමේ සිද්ධිය පිළිබඳව පවා කතා කරලා තිබුණා. ආණ්ඩුව ඒ සිද්ධියත් යට ගැහුවා. මේ සිදුවීමත් ඒ අතරින් යටපත් නොකරන ලෙස තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ පණිවිඩයෙන් ඉල්ලා සිටියේ. මේ සිද්ධිය සිදු වුණු දිනට පසුදින ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ත්‍රිවිධ හමුදාව ඉතා දැඩි තීරණයක් ගත් බව අපට ප්‍රවෘත්තියක් විදිහට ආරංචි වුණා. ඒ තමයි නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමද් සහභාගි වන කිසිම උත්සවයකට ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව හෝ නාවික හමුදාව සහභාගි වන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, කිසිදු හමුදා කඩවුරකට නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට ඇතුළු වීම සහනම් කියන තීන්දුව ත්‍රිවිධ හමුදා විසින් ගත් බවට තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා වුණේ. ඊට සමාන්තරව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ සිදුවීම පිළිබඳ විශේෂ වාර්තාවක් සකස් කර ආරක්ෂක ලේකම්වරයා වෙත ඒ වාර්තාව බහර දුන් බවත් නාවික හමුදා ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළා. ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළ අදහස තමයි දුරුක්ෂේ අර ත්‍රිවිධ හමුදා විසින් ගත්ත තීරණය ඒක ත්‍රිවිධ හමුදාවේ තීරණයක් කියලා. ඒකත් ටිකක් වෙනස් ආකාරයක සිදුවීමක් බවට පත් වුණා. ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාව යම් උත්සවයකට සහභාගි වෙනවාද නැත්ද යන්න රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හෝ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා විසින් ගන්නාලද තීන්දුවක් විදිහට නෙවෙයි, ඒක ත්‍රිවිධ හමුදා විසින් ගන්නාලද තීන්දුවක් විදිහට තමයි අර්ථකථනය කරලා තිබුණේ. සිද්ධිය සිද්ධ වෙලා මේ විදිහට දුරදිග යනවත් එක්කම නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් මේ සිදුවීම පිළිබඳව කනගාටු පළ කරමින් ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවා තිබුණා. ඒ ලිපියේ මුල් අවස්ථාවේදී ඔහු සඳහන් කරන්නේ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන මං කනගාටු වෙනවා. නමුත් ත්‍රිවිධ හමුදාව විසින් මා සහභාගී වෙන උත්සව සම්බන්ධයෙන් ගන්න ලද තීරණයට මට එකඟ වෙන්න බැහැ. ඒක හමුදා විසින් ගත්ත දේශපාලන තීන්දුවක් විදිහට තමයි ඔහුගේ ලිපිය තුළ අර්ථකථනය කරලා තිබුණේ. ඒ සහ අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ සිද්ධිය පිළිබඳව සාධාරණ ලෙස දෙපැත්තම හොයලා බලලා නිශ්චිත නිගමනයකට එළඹිය යුතුයි කියන අදහස ඔහු විසින් සිය ලිපිය තුළ ඉදිරිපත් කරලා තිබුණා. සභාව තවම අවසන් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විට ජපන් සංචාරයෙන් නිමවා යලි බෞබිමට පැමිණ සිටිනවා. මේ පිළිබඳව ඔහුගේ මතය අපට ඉදිරියේදී දැනගන්නට හැකියාව ලැබෙන්න ඉඩක් තිබෙනවා. මොකද මේ වන විට ඔහු වෙත එවන ලද ලිපියක් සිටිනවා නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා විසින්. ඒ පිළිබඳව අදහස අපිට ඉදිරියේදී දැනගන්න හැකියාව ලැබේවි කියන බලාපොරොත්තුව තියෙන රටේ ජනතාවද මේ පිළිබඳ මූලික අවධානයකින් සිටින ආකාරයක් තමයි අපට පහුගිය දින කිහිපය තුළම දකින්න හැකියාව ලැබුණේ.
ඔව්, සේනාධිනායකයා විදිහට ජනාධිපතිවරයාගේ තීරණය පිළිබඳව මේ වෙනකොට බොහෝ දෙනෙක් විමසිල්ලෙන් පසු වෙනවා. ඊට අමතරව සංජීව දැනගන්න කැමතියි, දැන් මේ සිදුවීමට මේක සම්බන්ධද නැද්ද කියන කාරණාවත් මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් අපිට මතුවෙනවා. ඒ තමයි නැගෙනහිර පළාත් නාවික හමුදා ආඥාපතිවරයා හදිසියෙම කොළඹට කැඳවලා මීට කලින් තාවකාලිකව වැඩතහනමකට ලක් වෙලා තිබිච්ච එක්තරා නාවික හමුදා නිලධාරියෙක්ට උසස් වීමක් ලබා දීලා මේ නැගෙනහිර පළාතට ඔහු අනුයුක්ත කළා තියෙනවා. දැන් මේ සිදුවීම් දෙක පිළිබඳව කොහොමද ඇත්තටම තොරතුරු විග්‍රහ වෙමින් පවතින මේක මේ නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපේ මේ සිදුවීමේ ප්‍රතිඵලයක් විදිහටද? එසේත් නොමැතිනම් ඇතැම් වෙලාවට අපිට අහන්නට ලැබෙන මේක වෙන්න තිබිච්ච දෙයක් මේ අවස්ථාවේදී මේක සිදු වුණා කියලා මොකක්ද මෙහි ඇත්ත තත්වය?
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරන්නේ මේක පරිපාලනමය තීන්දුවක්. නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් සම්පූර්ණ නාවික ප්‍රධානියට බැනලදීන සිද්ධියත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මේ තීන්දුව මීට සති 3කට පෙර ගත්ත තීන්දුවක්. මේ තමයි ක්‍රියාත්මක වෙන මොහොත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා තිබුණා. ඒ අනුව නැගෙනහිර නාවික ආඥාපතිවරයා කොළඹට කැඳවනවා. නියුච්ච නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සහ ස්වේච්ඡා බල සේනාව යන දෙන්නා විදිහට, එවගේම රියඅඩ්මිරාල් සෙන්නයා නැගෙනහිර නාවික ආර්ශාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදා බොහොම වගකීමෙන් සඳහන් කරනවා මේ ස්ථාන මාරුවයි නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා විසින් සම්පූර්ණ නාවික ප්‍රධානියට බැනවැදීමේ සිද්ධිය අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා.
දැන් නැගෙනහිර කතාබහෙන් පස්සේ මං කැමති සංජීව උතුරට යන්න. උතුරු පළාත් සභාවත් විවිධ ආන්දෝලනාත්මක පුවත් මවමින් සිටියා පසුගිය කාලවකවානුවේදී. විශේෂයෙන්ම උතුරු පළාත් සභාව විසින් සම්මත කරගත් එක්තරා යෝජනාවලියක් පිළිබඳව දිගින් දිගටම කතාබහට ලක් වුණු විශේෂ සිදුවීම් කිහිපයක් උතුරු පළාතෙන් අහන්නට ලැබුණා. මේ සිදුවීම් මාලාවට තවත් අලුත් සිදුවීමක් එකතු කළා පසුගිය සතියේදී උතුරු පළාත් සභාවෙන් සම්මත කරගත් එක්තරා විශේෂිත යෝජනාවලියක්. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මූලික කරගෙන සිදුවුණු මේ යෝජනා සම්මත කර ගැනීම හරහා ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් කිරීමේ දැඩි බලපෑම ප්‍රකට කරන්නක් විදිහට තමයි මේක විග්‍රහ වෙන්නේ. මා කැමති සංජීව, මේ උතුරු පළාත් සභාවෙන් යෝජනා කරගත්ත මේ යෝජනාවලියත් එහි අන්තර්ගතය පිළිබඳවත් මේ ළඟට සාකච්ඡා කරන්න.
ඒ සාකච්ඡාවේ සමස්තය ඔබට තේරුම් ගන්න තියෙන පහසුම තැන තමයි දෙලොක්ෂේ මෙම යෝජනාව තුළ අන්තර්ගත කරුණු 15 ඉදිරිපත් කිරීම. ඒ තුළින් මේ සමස්තය තේරුම් ගැනීමට අනිවාර්ය හැකියාවක් ලැබෙනවා. එක, ශ්‍රී ලංකාව මින්මතු ෆෙඩරල් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළ යුතුයි. දෙක, එම ෆෙඩරල් ජනරජය ප්‍රාන්තවලින් යුක්ත විය යුතුයි. ඒ ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත ක්‍රමයට සමාන්තර විය යුතු බවටයි මෙහිදී යෝජනා කරලා තිබෙන්නේ. තුන්වෙනි කාරණාව, ජනාධිපති පත් කළ යුත්තේ ඉන්දිය දිවස්සාවේ 54/55 වගන්තිය මත. හතරවන යෝජනාව තමයි පාර්ලිමේන්තුව කොටස් දෙකකින් සමන්විත විය යුතුයි, ඒ කියන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය. පහ, ඇමතිවරු සංඛ්‍යාව 20කට නොවැඩි විය යුතුයි. උත්තර මන්ත්‍රී මණ්ඩලය නැතිනම් සෙනෙට් මණ්ඩලය ප්‍රවිද සහ මුස්ලිම් නියෝජිතයන් ලෙසින් පත් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තීරුම ජාත්‍යන්තර නීති රීති සහ සම්මුතීන් ඇතුළත් කළ යුතුයි. ප්‍රාන්තාණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ප්‍රධාන අමාත්‍යවරයා. නවවෙනි කාරණාව, ෆෙඩරල් පොලිසිය සහ රජයේ පොලිසියෙන් පොලිසි දෙකක් ස්ථාපිත කළ යුතුයි. අංක 10, රජයේ පොලිස්පති විසින් පරිපාලන කටයුතු ගැන ෆෙඩරල් පොලිස්පතිට දැනුම් දිය යුතුයි. අංක 11, විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා ප්‍රාණාපති කාර්යාලවලට ප්‍රාන්ත රජ නීතිය සහ සාමය රැකීමේ බලතල ප්‍රාන්ත රජයට ලබා දිය යුතුයි. ඒ කියන්නේ පොලිස් බලතල අංක 13 වරායන් සහ දේශීය ගුවන් තොටුපළ පාලනය සඳහා ව්‍යවස්ථාදායක බලතල ප්‍රාන්ත ආණ්ඩුවට හිමි විය යුතුයි. 14 උතුරු නැගෙනහිරින් මුළු හමුදාවම ඉවත් කළ යුතුයි. අංක 15 උඩරට කඳුකරය සඳහා ද්‍රවිඩ කලාපයේ කවුන්සලයක් පත් කර සීලු බලතල ලබා දිය යුතුයි. මෙලිමරට අමතරව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු රසක පාලනයද උතුරු නැගෙනහිර ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි කියන අදහස තමයි උතුරු පළාත විසින් ඉදිරිපත් කළ තිබෙනේ. මේ පිළිබඳ වන යෝජනාවරිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ද්‍රවිඩ සංධානයේ නායක විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා වෙතට බහර දී ඇති බව තමයි අපට ආරංචි වන්නේ. කෙසේ වෙතත් අර නැගෙනහිර සිද්ධිය නිසාද මන්දා මේ ගැන ලොකු සමාජ කතිකාවතක් නම් තවම ඇති වෙලා නැහැ. එක පැත්තකින් තවම ස්වභාවික ආපදා තත්ත්වය මුළුමනින්ම සමනයට පත්ව නැති නිසා මේ සම්බන්ධව යම් බලපෑමක් එල්ල වුණා වෙන්නත් පුළුවන්. ඒ සියල්ලට වඩා අපට හැඟෙන කාරණාව තමයි අර නැගෙනහිර සිද්ධිය උණුසුම විසින් මේ පිළිබඳව වන සංවාදයේ ඉඩකඩ ගිලගත්තාද කියලා අපට හිතන්නට සිද්ධ වෙනවා. නැත්නම් මොකද ඊට වඩා එහා ගිය බරපතල දේශපාලන කාරණා රසක් මේ යෝජනාව තුළ අන්තර්ගත වෙනවා. මේ යෝජනා සියල්ලට ඉන්දියාවෙන්ද යම් ආකාරයක සහයක් ලැබෙන බවක් අපට දකින්න හැකියාව ලැබෙනවා. දිලුක්ෂේ අපි එක අවස්ථාවකදී කතා කළා සීවි විග්නේෂනන් මහමැතිවරයා විසින් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයාගේ මැතිවරණ ජයග්‍රහණයට සුබපතු වෙන විශේෂ ලිපියක් එවලා තිබුණා. ඒ ලිපියට ප්‍රතිචාර දක්වමින් එවන ලද ලිපිය පෙරේදා තමිල්නාඩු ප්‍රාන්තාංග විසින් මාධ්‍යයට නිකුත් කරලා තිබෙනවා. ඒ ලිපිය එකතැනක සඳහන් වන කාරණාවක් තමයි ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම වෙනුවෙන් මධ්‍යම රජයට තවදුරටත් දිගින් දිගටම බල කරන්න තමන් සූදානම් බව ජයලලිතා ජේරාම් විග්නේශ්වරන් මහමැතිවරයාට පොරොන්දු වෙනවා. විග්නේශ්වරන් මහමැතිවරයාගේ සුබපතුන් ලිපියේ ඉල්ලීමක් කළා තිබුණා මට ඔබතුමිය මුණ ගැහෙන්න උවමනායි කියලා. මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් ජයලලිතාගෙන් ලැබෙනවා. ජයලලිතා කියනවා ඔබට සහ මට අප දෙදෙනාටම පහසු දිනයකදී අපි ඉක්මනින් හමු වෙලා මේ ගැන කතා කරමු කියලා. මේ සියල්ල තුළ උන් බොහොම බලවත් ලෙසින් මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙලකට අවතීර්ණ වනවා වන්නට පුළුවන්.
හොඳයි, උතුරු නැගෙනහිර අවධානයෙන් පස්සේ අපි හැමනම් සමස්ත රටේම ඒ වගේම සමස්ත ලෝකයේම ශ්‍රී ලංකාව කෙරෙහි අවධානයට ලක් වෙලා තිබුණු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ G7 සමුළුවට සහභාගී වීමේ තොරතුරු පිළිබඳ විමසා බලමු. මේක පළවෙනි වතාවට ශ්‍රී ලාංකීය රාජනායකයෙකුට ලැබුණු අවස්ථාවක්. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔබ කලින් සඳහන් කළා මේ වෙනකොට ශ්‍රී ලංකාවට නැවතත් පැමිණලා සිටින කියලා. සංචාරයේ ප්‍රතිඵල කොහොමද ශ්‍රී ලංකාවට වාර්තා වෙන්නේ සංජීව?
මේක එක අතකින් ජනාධිපති වජ්‍රපාල සිරිසෙනගේ දේශපාලන ප්‍රතිරූපය රට තුළ යළි අලුතින් ගොඩනංවන ලද සංචාරයක් බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව ජනාධිපති වජ්‍රපාල සිරිසෙනගේ නායකත්වයේ තුළ කටයුතු කරන ආකාරය වෙනුවෙන් ලෝකෙන් ලැබුණු විශිෂ්ට පිළිගැනීමක් විදිහට තමයි මේ ආණ්ඩුව විසින් රටේ ජනතාවට පැහැදිලි කරමින් සිටියේ. අපිටවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන G7 සමගාමී සමුළුව තුළ සියලුම රාජ්‍ය නායකින් සමග මේ ලෝක බලවතුන් හත්දෙනා නායක බොහොම සුහද පිළිසඳරක යෙදෙමින් ශ්‍රී ලංකාවේ කීර්තිය මේ G7 ලෝක නායකින් අතරට ගෙන ගොස් සිටින ආකාරය ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්, ඇමරිකන් ජනාධිපති බරාක් ඔබාමා, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මේ සියලු දෙනා මේ ඉහළම පෙළේ නායකින් සියලු දෙනා ඔහු ළඟටම ඇවිල්ලා බොහොම සුහදව කතා බහ කළා. රාජතාන්ත්‍රික නිල සාකච්ඡා කිහිපයක් තිබුණා. එකක් වියට්නාම් අග්‍රාමාත්‍යවරයා සමග, එහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමයේ අතර වෙළඳ ජනදෙනු, ඒ වගේම විශේෂයෙන් කෘෂිකාර්මික අත්දැකීම් තාක්ෂණිකමය කටයුතු ලෙස බෙදා හදා ගැනීම පිළිබඳව කරුණු සාකච්ඡා කරලා තිබුණා. බංගලාදේශ අග්‍රාමාත්‍ය ශේඛ් හෂීනා මහත්මිය සමග සාකච්ඡාවක් ඇති වුණා. බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතරද වෙළඳ සහ ආර්ථික සම්බන්ධතා වඩා පුළුල් කර ගැනීම සඳහා තමයි මෙහිදී සාකච්ඡා කළ තිබුණේ. වැඩගත්ම රාජතාන්ත්‍රික නිල හමුවීම බවට පත් උනේ ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවීම. ජපාන ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පොරොන්දු වෙනවා ජපාන් යෙන් බිලියන 38ක මුදලක් ලංකාවට ණය ආධාරයක් විදිහට ලබා දෙන්නට ඉතාම සහන පොලි ක්‍රමයක් යටතේ දීර්ඝකාලීන ගෙවීමේ පතටම මත ඒ ණය ආධාර වකුගඩු රෝගීන් සඳහා වන වැඩපිළිවෙළක් වෙනුවෙන් වැඩ කරන්නට තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ සඳහා වන මූලික සංගතාවන් සියල්ල මේ වන විට ඇති වෙලා තියෙනවා. ලංකාව දීර්ඝ කාලයක් ලෝක බලවතුන් අතර කොන් වෙලා හිටියේ. දැන් ඒ අතීත කතාව අවසන් ලංකාවට ලංකාවේ ජනාධිපතිවරයාට ලෝක නායකින්ගේ ඉහළ පිළිගැනීමක් තියෙනවා කියන අදහස මේ සංචාරය මගින් තහවුරු වුණු බවයි විදේශ අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් ගමනට පෙර සහ ගමනෙන් පසුවද සඳහන් කළ තිබුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉරිදා පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. මේ රාජතාන්ත්‍රික නිලධාරිකාව අවසන් කරමින්
ඊළඟට මම අවධානය යොමු කරන්න කැමති ශ්‍රී ලංකාව තුල රට තුල සිවිල් මේ වශයෙන් ප්‍රධාන කාරණාවක් විදිහට අවධානයට ලක් වෙමින් තිබුණු හිටපු රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව සිදුවන පරීක්ෂණ ක්‍රියාදාමය පිළිබඳව කතා බහ කරන්න. මේකට විටින් විට අලුත් පුද්ගලයින් සම්බන්ධ වෙනවා මේ පරීක්ෂණයේ ප්‍රතිඵල විදිහට. පසුගිය කාලෙදී අපිට අලුතින්ම දකින්නට ලැබෙන පුද්ගලයා තමයි බස්නාහිර පළාත බහර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා. ඒ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට පස්සේ අපිට වාර්තා වෙනවා තවදුරටත් පරීක්ෂණ කරගෙන යමින් පවතිනවා කියලා. මේ සම්බන්ධව මොනවද අපිට අලුතින් දැනගන්නට තියෙන කරුණු කාරණා සංජීව?
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යලි දෙවනි වතාවටත් උසාවියට ඉදිරිපත් කළා. එහිදී ගරු අධිකරණය නියම කළා ලබන 9 වෙනිදා දක්වා නුසේනානායක යලි රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුයි කියලා. ඔහුට එරෙහිව රහස් පසේ විසින් ගුණකොල චෝදනාව තමයි දෙලොක්ෂේ තාජුදීන් ඝාතනයේ පරීක්ෂණයේ පිළිබඳව වන සාක්ෂියට පත් කළායි කියන කාරණාව. ඊට අමතරව අලුත් චෝදනාවක් ඉදිරිපත් කළ තිබුණා. සිද්ධිය සිද්ධ වෙලා විනාඩි කිහිපයකට පසුව ඔහු සිවිල් ඇඳුමෙන් මේ ස්ථානයේ රැඳී සිටි බවට රහස් පොලිසිය චෝදනාවක් ඉදිරිපත් කළ තිබුණා. නමුත් මූලික විමර්ශනවලදී විදි නීතිඥවරයා විසින් කරුණු පැහැදිලි කළා. එවැනි කිසිදු තහවුරු කිරීමක් ඉදිරිපත් වෙලා නැහැ කියලා. ඒ කාලේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී නාරාහින්පිට ඔයිසී, ඒ වගේම නාරාහින්පිට අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මේ සියලු දෙනාම සඳහන් කළ තිබුණලු නැහැ. ඒ ආකාරයෙන් අනුසේනානායක එතන සිටි බවක් අපදුටු වෙ නැහැ කියලා. නමුත් අර නාරායන්පිට පොලිසිය රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට අත්අඩංගු වී සිටින ඔහු විසින් කළ ප්‍රකාශයක් අනුව තමයි අනුසේනානායක මෙලෙස අත්අඩංගුවට පත් වෙන්නේ. එතන අධිරක්ෂක ගැටලුවක් සමහරව නිසින් සාකච්ඡා කළා. ඒ තමයි මේ නාරායන්පිට රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ පරීක්ෂණයට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඇයි එවැනි ඔහු මගහැර මේ පරීක්ෂණය ප්‍රයත්නුනේ කියලා ප්‍රශ්නයක් තිබුණා. අනු සේනානායක සඳහා පිළිතුරක් ලබා දීලා තිබුණා. ඒක හේතුවක් විදිහට ඔහු පැහැදිලි කරලා තිබුණේ මේ අනතුරෙන් පස්සේ, මේ මරණයෙන් පස්සේ දැනගන්න ලැබුණා තාජුදීන්ගේ මුදල් පසුබිය වෙනස්ථානයක වැටිලා තියෙනවා. ඒ අනුව සැකසිතුණා මේක රියානතුරක් නෙමෙයි, වෙන අභිරහස් මරණයක් වෙන්නත් පුළුවන්. අභිරහස් මරණයක පරීක්ෂණ සාමාන්‍යයෙන් රතවාහන අංශයේ නෙමෙයි කරන්නේ, අපරාධ විමර්ශන අංශයේ. ඒ නිසා තමයි නාරායන්පිට පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මේ පරීක්ෂණ ක්‍රියාත්මකුණේ කියලා. දැන් මේ වන විට මේ සිද්ධිය සම්බන්ධ කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කළා. දැන් කිහිප දෙනෙක් මේ ආකාරයෙන් අත්තරම් වේ පසු වෙනවා. නමුත් මේ සියල්ල තුළ නීතිමය තර්කයක් පැහැදිලි වෙමින් පවතිනවා රටේ තවත් පාර්ශ්වයක් තුළ. ඒ තමයි දුක්ෂිතයි. අභිරහස් මරණයකදී මූලිකම වැදගත්ම සාක්ෂි වන්නේ පොලිසිය විමර්ශන කටයුතු නෙවෙයි, පශ්චාත් මරණ පරීක්ෂණය සිද්ධ කරන අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ මතය තමයි අවසාන තීරණාත්මක ප්‍රබලතම සහ බලවත්ම සාක්ෂි බවට පත්වන්නේ. මෙතනදී පොලිසියට තියෙන්නේ විමර්ශන කාර්යභාරයක් පමණයි. එතකොට මේ තාජුදීන්ගේ මරණය රියානතුරකින් සිදුවුණු මරණයක් බව ගරු අධිකරණයට කරුණු තහවුරු කරන්නේ පොලිසිය නෙවෙයි, කීරිතවත් අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක් වන මහාචාර්ය ආනන්ද සමරසේකර. එතකොට ගරු අධිකරණය තුළට මේ බවට වෙන මතය සාක්ෂියක් විදිහට ඉදිරිපත් කළේ පොලිසිය නෙවෙයි, මහාචාර්ය ආනන්ද සමරසේකර. එතකොට ආනන්ද සමරසේකර මහාචාර්යවරයා සම්බන්ධයෙන් මොකක්ද මේ දෙවැනි පරීක්ෂණ කණ්ඩායමේ යොමු වීම? දැන් ඔහු අත්අඩංගුවටපත් වීමක් වෙනවද, ඔහුගෙන් මේ පිටවද විමසීමක් කරනවද, එවැනි කාරණාවක් පිළිබඳව කිසිම තොරතුරක් එකතකින් වාර්තා වුණේ නැහැ. නමුත් එහි මූලික විමර්ශන කටයුතු සිද්ධ කරපු පොලිසිය පිටුපස තමයි දැන් රහස් පොලිසිය මේ විමර්ශන කටයුතු සිදු කරමින් පවතින. මේ පිළිබඳවත් සංවාදයක් රට තුළ තියෙනවා. නමුත් මේක තවදුරටත් ආන්දෝලනාත්මක අභිරහස් සිදුවීමක්. ඉදිරියේදී මේ පිළිබඳව සත්‍ය අනාවරණය වෙයි. මේ අත්අඩංගුවටපත් වීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සමග සිදුවන නඩු විභාගය තුළින් රටේම සැලකිය යුතු අවධානයක් තවමත් තාජුදීන්ගේ මරණය වෙත යොමු වෙලා තිබෙනවා.
කතාව අවසන් කරන්නට මම තෝරගන්නේ ශ්‍රී ලංකාවට ඇති වෙලා තිබුණු ස්වාභාවික වැසෙන සහ ආපදා තත්ත්වයන් වල පසුවිම සුම කිරිය අවධානය යොමු කරමින් දැන් ගම් අතර බැහැලා ගිහිල්ලා තියෙන්නේ. ආපදාවට පත් වූවන්ට මොනවද සැලසෙන සිත, කාලගුණය කොයි වගේ මට්ටමකද තියෙන්නේ, මොකක්ද අපිට ශ්‍රී ලංකාවෙන් අහන්නට ලැබෙන්නේ සංජීව?
වැස්ස තුරන් වෙලා තත්ත්වය යථාතත්වයට පත්වෙමින් තිබුණා බොහොම වේගෙන්. නමුත් හිටි ගමන් පහුගිය සිකුරාදා සහ සෙනසුරාදා පැය 48 පුරාම එක දිගට මහා වැස්සක් ඇදහැලුණා. එනිසා තත්ත්වය යළි වෙනතකට පෙරලෙන ආකාරයක් දකින්න හැකියාව ලැබුණා. කළුගඟ සහ නිල්වලාගඟ මේ පැත්තෙන් ගම්පහ පැත්තෙන් අත්තනගලු ඔය යළි පිටාර මට්ටමේ පවතින්නේ. තාමත් ශ්‍රී ලංකාවට ඉහළ අහස බොහොම වැහිබරයි. මේ මෞසම් වර්ෂාව ආරම්භ වී තිබෙන නිසා තව දින කිහිපයක් වැසි හෝ ගිගුරුම් සහිත වැසි තද සුළඳ සමග බලාපොරොත්තු වීමට සිදුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ හැන්දෑවෙත් සඳහන් කළේ. පසුගිය දෙසතිය තුළ පවතින සමස්සාපදා තත්ත්වයේ මේ වන විට බොහෝදුරට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඔබට මතකයි 300,000 ගණනක් අවතන් කඳුරුවල හිටියා. ඒ අතරින් දැනට 14,181 තවමත් ඉන්නේ. අනිත් සියලු දෙනා යලි තමන්ගේ නිවෙස් වෙත ගිහිල්ලා ඉන්නේ. තාමත් දිස්ත්‍රික්ක පහකට නායාමයේ අනතුරු ඇඟවීම් වලංගුයි. ජනතාව සියල්ල පිළිබඳව බොහොම අවධානයෙන් කටයුතු කළ යුතුයි කියන පණිවිඩය තමයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සාපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් දිගින් දිගටම ලබා දෙමින් ඉන්නේ. ආණ්ඩුව බොහොම වේගවත්ව ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. දේපළ හානි සඳහා වන්දි ගෙවීමට ඒ පිළිබඳවන මූලික තක්සේරු කටයුතු ග්‍රාම නිලධාරීවරයාගේ සිට ප්‍රාදේශීය ලේකම්වරයා දක්වා වන නිලධාරී ව්‍යුහය මගින් බොහොම කඩිනමින් සිදු වෙමින් පවතිනවා. ඒ සඳහා වන මූලික තක්සේරුවයි දැනට සිත වෙමින් පවතින්නේ.
හොඳ සංජීව, බොහොම ස්තුතියි අපිට ශ්‍රී ලංකාවේ තතුවිත්ති සමීප කළාට. දේශපාලනික, සමාජීය සහ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පවතින කාලගුණික දේශගුණික තත්ත්වය පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් දැන් අපිට ලැබුණා. බොහොම ස්තුතියි. අපි ලැබෙන සතිය සඳුදා නැවත වතාවක් හමු වෙන තෙක් ඔබට එහෙමනම් අපි ආයුබෝවන් කියලා සමු දෙනවා.
ආයුබෝවන් දෙලක්ෂි, බොහොම ස්තුතියි. අපි ලැබෙන සතියේ නැවත කතා කරමු.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන, සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.